SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එමනම් අද ලෝකයේ තත්විති පිළිබඳව කතාබහ කරන සාකච්ඡා වාරය අපි ආරම්භ කරමු. ලෝ වටා විශේෂාංග සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් වෙමින් සිටිනේ. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
මේ වෙනකොට අපිට අලුතින්ම වාර්තා වෙන්නේ සිරියාවේ ඇලෙපෝ නගරාශ්‍රිතව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. අපිට මතකයි අපි ගිය අවුරුද්දේදී ඇලෙපෝ නගරය පිළිබඳව විශේෂයෙන් කතාබහ කළා. ඔය ISIS සංවිධානයේ කැරලිකාර ක්‍රියාකාරකම් උත්සන්න වෙද්දී ඇලෙපෝ නගරයේ ආශ්‍රිතව කොටුණු ජනතාව සම්බන්ධව ඔවුන් දැඩි කුසගින්නේ මාස ගණනක් එක්තරා කඳු පන්තියකට ආශ්‍රිත ප්‍රදේශයක හිර වෙලා සිටියා. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙසින් මැදිහත්ව කටයුතු කළා අපිට මතකයි. ඊට පස්සේ ඇලෙපෝ නගරයේ විශාල වශයෙන් මේ අර්බුදකාරී වාතාවරණයක් පවතින ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණා. දැන් මේ වෙනකොට අපිට ආරංචි වෙනවා රුසියාව ප්‍රමුඛ යුද සංධානයේ ඇලෙපෝ ප්‍රදේශාශ්‍රිතව තමන්ගේ යුදමය කටයුතු සම්බන්ධයෙන් ගත විශේෂ තීන්දුවක් පිළිබඳව. අපි එතනින් අද දවසේදී කතාව ආරම්භ කරමු.
දිලෘක්ෂි, මෙතන රුසියාව කියා සිටින්නේ ඔවුන් ඇලෙපෝ නගරේ ඔවුන්ගේ යුද ක්‍රියාකාරකම් දිනකට පැය 3ක වගේ කාලයකට අක්කිට වීමට ඔවුන් සූදානමින් ඉන්නවයි කියලා. මේ සටන් විරාමය ක්‍රියාත්මක කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මෙම ඇලෙපෝ නගරයේ දැනට කොටු වෙලා ඉන්න මිලියන 2ක විතර වගේ ජනතාවට ක්ෂණිකයෙන් අවශ්‍ය ජලය ඒ වගේ ආහාර පාන වාදිය ලබා දීම සඳහා මේ කෙටි කාලයකට සටන් විරාමයක් තමයි යෝජනා කරලා තියෙන්නේ. මෙතන දිලෘක්ෂි, මේ වෙනකොට සටන් ඇති වෙලා තියෙන්නේ බෂා අල් අසාඩ් ජනාධිපතිවරයාට පක්ෂපාත කොටස් සහ ඌට සහාය දක්වන රුසියානු හමුදාවත් රෙජිමයට විරුද්ධ ඒ කැරලිකාර කණ්ඩායම් අතරත්. මෙතන මේ කැරලිකාර කණ්ඩායම් වලට බටහිර රටවල් වල සහාය ලැබෙනවා. ඉතින් මෙතන ඇත්තටම බටහිර රටවලුත් රුසියාවත් යම්කිසි විදිහකට ඔවුන්ගේ ප්‍රොක්සි යුද්ධයක් මේ ප්‍රදේශයේ ඇති වෙනවායි කියලා අපිට කියන්නට පුළුවන්. යුද්ධ කටයුතු නිසා විශාල පිරිසකට ඒ අත්‍යවශ්‍ය ආහාර පාන ජලය විශේෂයෙන්ම පානීය ජලය ලබා දෙන්නට බැරි තත්ත්වයක් ඇවිල්ලා මේ වෙනකොට විශාල පිරිසක් කුසගින්නෙන් පීඩාවට පත් වෙන, ඒ වගේම තුවාල ලැබපු පිරිස වලට ඒ ප්‍රතිකාර හරියට කරන්න බැරි නිසා මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් කියන පදනම මත තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ සටන් විරාමයේ ඉල්ලලා තියෙන්නේ. රුසියාව එකඟ වෙලා තියෙනවා දිනකට පැය 3ක සටන් විරාමයකට. නමුත් අපිට වාර්තා වෙන විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේක තව දීර්ඝ කරන්නට කියලා. නමුත් ඒ පිළිබඳව තවමත් රුසියාවෙන් නිසි ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. නමුත් මේ අර්බුදය සම්බන්ධයෙන් හරියට කටයුත්තක් කරන්නට හැකියාව නම් තියෙන්නේ රුසියාවටත් ඒ වගේම ඇමරිකාවටත් පමණයි. මොකද මේ බලවතුන් දෙපළගේ නියෝජිතව තමයි මේ ප්‍රදේශයේ අද යුද වැදිලා ඉන්නේ.
ඇලෙපෝ නගරය පිළිබඳව කතාබහ කළාට පස්සේ ISIS සංවිධානයේ ලිබියාවේ උතුරු කොටසේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳවත් අපිට අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. සිදුවෙලා තියෙන විශේෂිත සිදුවීමක් නිසා ලිබියාවේ රජයේ හමුදා විසින් ISIS සංවිධානයේ සර්ට් කියන නගරාශ්‍රිතව තියෙන ප්‍රධාන මූලස්ථානයක් අත්පත් කරගන්නට සමත් වුණා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. දැන් ඇත්තටම ටිකක් අපි අවධානය යොමු කරමු අමල්, මේ ලිබියාවේ මේ වෙනකොට ක්‍රියාත්මක ISIS සංවිධානයේ ප්‍රබලත්වය පිළිබඳව මොන වගේ මට්ටමකද තියෙන්නේ?
දිලෘක්ෂි, ඇත්තටම මේ මැද පෙරදිග ඒ වගේම අප්‍රිකාවේ උතුරු කරේ ඇතිවෙන ප්‍රධානම ISIS ප්‍රහාරවල මූලාශ්‍රය හැටියට සලකන්නේ සර්ට් නුවර, එහෙම නැත්නම් ලිබියාවේ මේ මධ්‍යදරනි මුහුද ආසන්නයේ තියෙන ඒ නගරයෙන් වෙන ක්‍රියාකාරකම් හැටියට තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ISIS සංවිධානයේ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය, එහෙම නැත්නම් මේ ලෝකේ හැමතැනම සිද්ධ වෙන ත්‍රස්තවාදී ක්‍රියාවල කේන්ද්‍ර ස්ථානයේ හැටියට සර්ට් හඳුන්වලා තියෙනවා. ඉතින් මෙතනදී ලිබියාවේ රජයට පක්ෂපාත හමුදාවල ඔවුන් දැන් කියා සිටිනවා ඔවුන්ට IS සංවිධානයේ ඒ බලය බිඳ දැමීමට හැකි වෙලා තියෙනවයි කියලා. මෙතන ලිබියාවේ රජයට ඒ පක්ෂපාත කොටස් වලට සම්පූර්ණයෙන්ම යුද සහාය ලබා දීලා තියෙන්නේ ඇමරිකාවත් ඒ වගේම අනිකුත් බටහිර ප්‍රබලයනුත්. මෙතනදී ඇමරිකාව විසින් ක්‍රියා කරපු ඒ ගුවන් ප්‍රහාර ප්‍රධානම සාධකයක් වෙලා තියෙනවා IS සංවිධානයට විරුද්ධව. ඉතින් මේ වෙනකොට ලිබියාවේ IS සංවිධානයේ එම ප්‍රදේශයෙන් පළවා හැරීමේ කටයුත්ත සාර්ථකව වෙමින් තියෙන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේක ඇත්තටම උතුරු අප්‍රිකා කලාපයටත් ඒ වගේම මැද පෙරදිගටත් ඊට අමතර අපි ගත්තොත් යුරෝපයේ ඇති වෙලා තියෙන ඒ IS ක්‍රියාකාරකම් වලටත් ප්‍රබල පසුබැස්මකට කාරණාවක් හැටියට තමයි මේක හඳුන්වන්න පුළුවන්.
ISIS සංවිධානයේ ක්‍රියාකාරීත්ව හින්දා සිරියාව, ලිබියාව, ඒ වගේම ඉරාකය, තුර්කිය මේ වගේ රටවල් වලට විඳින්නට සිදුලා තියෙන ගැහැට අනන්තයි අප්‍රමාණයි. ත්‍රස්ත ක්‍රියාවල ප්‍රතිඵල විදිහට විඳිනට සිදුවන දෑවලට අමතරව හදිසි අනතුරු නිසා සිදුවන ආපදාවනුත් අපිට වාර්තා වෙනවා අතරතුරේදී. ඉරාකේත් මේ වගේ මේ මාතෘ වාට්ටුවක ඇතිවුණු ගින්නක් හේතුවෙන් ඇතිවුණු විශාල ඛේදවාචකයක් පිළිබඳවත් වාර්තා වෙනවා. මා කැමැති යමල් මේ සම්බන්ධව අන්තර්ජාතිකව වාර්තා වෙන ප්‍රවෘත්ති පිළිබඳව මූලිකව අවධානය යොමු කරන්න මේ ළඟට.
අතරම දිලුක්ෂි, මේක අපි ඉරාකේ දකින අනෙකුත් ඛේදජනක වාර්තාවලට වඩා ටිකක් හුඟක් අය සංවේදීව බලපු දෙයක් හැටියට කියන්න පුළුවන්. මොකද මීට කලින් දැන් හරියට මාසයකට කලින් බැග්ඩාඩ් නුවර බෝම්බ ප්‍රහාරයකින් 325කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් ඒක ඉතාමත්ම ISIS සංවිධානය විසින් කරයි කියන ප්‍රබල ප්‍රහාරයක්. එවැනි ප්‍රහාර තියෙන ස්ථානයක බැග්ඩාඩ් නුවර ප්‍රධානම රෝහලේ හදිසි අනතුරක් නිසා නොමේරු දරුවන් 12 දෙනෙක්, අපි කියන මේ ප්‍රිමැචුව බේබීස් 12 දෙනෙක් වාට්ටුවේ ඇති වෙච්ච ගින්නක් නිසා මේ ළමයින් පිලිස්සිලා මැරිලා තියෙනවා. ඒ වගේම තව ළමයි කිහිප දෙනෙක් දිවි ගලවාගෙන තියෙනවා. නමුත් ඔවුනුත් මේ වෙනකොට දැඩි සත්කාර ඒකකවලට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා. මේ හේතුව නිසා මේ වෙනකොට ඉරාකේ සෞඛ්‍ය අමතිවරයා ඉල්ලා අස්වැල්ලා තියෙනවා මේකේ වගකීම බාර අරගෙන. ඉතින් බැග්ඩාඩ් නුවර රජයේ ප්‍රධානම රෝහලේ මේ හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට අවශ්‍ය උපකරණත් මෙහි තිබුණේ නැහැ කියන චෝදනාවක් දැන් එල්ල වෙලා තියෙනවා. මේ නොමේරු දරුවන් 12 දෙනෙක් මේ විදිහට තමන් හිටපු ඒ ඉන්කියුබේටර් වලම පිච්චිලා අඟුරු වෙලා ගිය කාරණාව සම්බන්ධයෙන් අතර මුළු කලාපයේම ශෝකයට පත්වන ප්‍රවෘත්තියක් බවට පත් වුණා.
ඇමරිකානු ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ මාස 3ක වගේ කාලයක්. අපි මේ විශේෂාංගයනුත් දිගින් දිගටම බොහෝ සතිවලදී ඇමරිකාවේ ජනාධිපතිවරණය හරහා මතුවන අලුත්ම කාරණා පිළිබඳව කතා බහ කළා. දැන් නොවැම්බර් මාසේ 8 වෙනිදා ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අය ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනා, ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන්, හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් පක්ෂයෙන්, මේ දෙදෙනාගේ ඒ සිදුවන කතාබහ සහ ප්‍රතිපත්ති තීන්දුව තීරණ පිළිබඳව බොහෝ සෙයින් ලෝකයාගේ අවධානයට ලක් කළා තියෙන කාරණාවක්. එනිසා අපිත් අවධානය යොමු කරමු අමල් මේ සතිය වෙනකොට මේ ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනා සම්බන්ධව මොනවද අලුතින්ම වාර්තා වන කරුණු කියලා.
ඇත්තටම මේ දෙපළ දැන් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ඉරිදක්වලා තියෙනවා. ඒ එක්කම එකිනෙකාට දැන් චෝදනා එල්ල කර ගැනීමත් උත්සන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් හිලරි ක්ලින්ටන්ට ඍජුවම ඇය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා පමණක් නෙමෙයි, රටේ ජනතාවට ඇය සම්බන්ධයෙන් යම් කිසි විදිහක වෛරයක් ඇති කරලා ඇයට විරුද්ධව කටයුතු කරන්න කියන ඒ ඉල්ලීමත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, යම් කිසි විදිහකින් හිලරි ක්ලින්ටන් රටේ ජනාධිපති වුණොත් රටේ ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය අනුව තමන්ට තියෙන අයිතිය, ඒ කියන්නේ ආයුධ ළඟ තබා ගැනීමේ තියෙන අයිතිය පාවිච්චි කරලා ඇයට විරුද්ධව කටයුතු කරන්නටයි කියලා. ඉතින් මේක ඇත්තටම ඩෙමොක්‍රටික් පක්ෂයේ දකින්නේ හිලරි ක්ලින්ටන්ව ඝාතනය කරන්න උසිගැන්වීමක්, එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයට රුකුල් දීමක් හැටියටයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අමතරව ජනාධිපති ඔබාමාවත් දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා තියෙනවා. IS සංවිධානයේ නිර්මාතෘ ඔබාමා හැටියටත් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒකම දකිනවා ඇමරිකන් ජනතාව එක්තරා විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කරන තාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඔහුට තියෙන සහය කිසියම් විදිහකින් අඩුවෙන බවකුත් මේ ජනමත විචාරුම් වලින් පෙනෙන්නට තියෙනවා. දිලෘක්ෂි, විශේෂයෙන්ම මේ අපේක්ෂකයන් දෙපළ තමන්ගේ අපේක්ෂකත්වයේ තහවුරුණත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් එක්තරා විදිහකට හිලරි ක්ලින්ටන්ට වඩා ඉදිරියෙන් හිටියයි කියලා ජනමත විමසුම් වලින් වාර්තා වුණා. නමුත් දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හිලරි ක්ලින්ටන්ට වඩා පිටිපස්සෙන්, ඒ කියන්නේ පොයින්ට් 10කටත් වඩා පිටිපස්සෙන් ඉන්න තත්ත්වයට දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙලා තියෙනවා.
දැන් එතකොට අමල් අර වාර්තා වෙනව නේද, එක්තරා පුද්ගලයෙකු මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්යාලයට ඒ උඩුමහලට නගින්නට උත්සාහ කරපු අවස්ථාවකුත්, මේකත් ටිකක් මේ ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වුණා. මොකද මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන කාලෙක මේ වගේ දෙයක් සිදු වුණේ ඇයි කියලා. මොකක්ද මේ සිදුවීම?
ඔව් දිලුක්ෂි, මෙතන මේ නිව්යෝක් නුවර තියෙන මේ ට්‍රම්ප් ටවර්ස් කියන මේ විශාල ගොඩනැගිල්ල, මේකෙම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් පදිංචි වෙලා ඉන්නේ. මේකේ ඉහළ මහලයක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පෞද්ගලික දිවස හැටියට පාවිච්චි කරන්නේ. ඊට අමතරව තමන්ගේ ඡන්ද කටයුතු, ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයත් මේ ට්‍රම්ප් ටවර් එකේම තමයි පවත්වාගෙන ඉන්නේ. ඉතින් අවුරුදු 20ක තරුණයෙක් මේ ගොඩනැගිල්ලේ 5 වෙනි මහලට ඇතුල් වෙලා එතන ඉඳලා ගොඩනැගිල්ලේ මේ ජනේලවලට සක්ෂන් පෑඩ් තියලා ඒවා භාවිතයෙන් මේ ගොඩනැගිල්ල 21 වෙනි තට්ටුව දක්වා ඔහු ගමන් කළා දින. ඉතින් මේක විශාල පිරිසක් බලාගෙන ඉඳලා තිනවා මේ විදිහට මේ භයානක කාර්ය ඔහු කරන්නේ ඇයි කියලා. ඉතින් මේ වෙනකොට ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඔහුගේ මානසික තත්ත්වය සෝදිසි කිරීම සඳහා දැන් යොමු කළා තිනෝ. ඊට අමතරව මේ පුද්ගලයා ප්‍රචණ්ඩ දෙයක් කරන්නට උත්සාහ කළාද කියන එකත් ඔවුන් දැන් සොයමින් ඉන්නවා. ඊට අමතරව මේ පුද්ගලයාගෙන් පොලිසියට දැනගන්න ලැබිලා තියෙන්නේ ඔහුට ඕන වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මූණට මූණ හම්බෙලා කතා කරන්නටයි කියලා. ඔහු ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන පුද්ගලයෙක් හැටියට තමයි ඔහුම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔහු කියන්නේ සියලුම දෙනාගෙන් ඔහු ඉල්ලා සිටිනවායි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොවැම්බර් 8 වෙනිදා මැතිවරණයේදී ඡන්දය ලබා දෙන්නටයි කියලා. නමුත් ඔහු පිළිබඳ දැන් පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා. මොකද විශේෂයෙන්ම අර ඔබ කිව්වා වගේම ආරක්ෂාව පිළිබඳ ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකයෙකුට ලබා දිය යුතු ආරක්ෂාව තිබියදී කොහොමද මේ වගේ පුද්ගලෙක් මේ විදිහට දිනෝදහක් ඉදිරියේ දවල් කාලේ කාටත් තේන්න මේ විදිහට ගොඩනැගිල්ල උඩට නැගලා ගොඩනැගිල්ල පිටතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපාර්ට්මන්ට් එකට ඇතුල් වෙන්න උත්සාහ කළේ කියලා.
ඔබට මතක ඇති ගිය සතියේදී කේරළයේ සිට ඩුබායි ගුවන්තොටුපළ බලාපිටත් වුණු එක්තරා ගුවන් යානයක් මේ ගුවන්තොටුපළේ පතිත කිරීමේදී ලෑන්ඩ් කරනකොට ඇති වෙලා තිබුණු තත්ත්වය පිළිබඳව එහිදී මේ හරි ආකාරයෙන් මේක ස්ථානගත කරගැනීමට නොහැකි වීමෙන් විශාල දුමාරයක් සහිත ගින්නක් ඇති වුණා. ඉතින් බොහෝ දෙනෙකුට මේකෙන් ගැලවීමට හැකියාවක් ලැබුණත් එක්තරා ගිනි නිවන භටයෙකු මෙයින් මරණයට පත් වුණා කියලා අපිට වාර්තා වුණා. දැන් මේ සිදුවීමේ පසු සිදුවීමක් විදිහට මේ එක්තරා පුද්ගලයෙකුට මේ ගුවන් යානයේ හිටිය පුද්ගලයෙකුට යම්කිසි වාසනාවක් ළඟා වෙලා තියෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. ඇත්තටම මේක මේ ගුවන් යානයෙන් තමන්ගේ ජීවිතේ බේරගන්නට වාසනාව ලැබුණා වගේම ආර්ථිකමය පැත්තනොත් විශාල වාසනාවක් ඔහුට උදා වෙලා තියෙන මේ ජැක්පොට් එකක් හැදිලා තියෙනවා. මොකක්ද මේ කතාව ආමත්?
ඔව් දිරක්ෂි, මේක ඇතර ඔබ කිව්වා වගේම මේ ගුවන් යානයේ 300කට වැඩි පිරිසක් ගමන් කරා. බෝයිං 767 වර්ගයේ ගුවන් යානයක් එමිරේට්ස් ගුවන් සේවයේ කේරළ ඉඳලා ඩුබායි නගරයට පැමිණෙන මේ ගුවන් යානය. මෙතනදී ගුවන් යානයේ ගමන් කරපු මගීන් හෝ සේවකයන් කිසි දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණේ නැහැ. මෙතන ගමන් කරපු ඉන්දියානු ජාතිකයෙක්, ඔහු සෑහෙන කාලයක් ඩුබායි නුවර රැකියාව කරන පුද්ගලෙක්. ඔහුගේ නම මොහමඩ් බෂීර් අබ්දුල් ඛාඩ. ඔහුට දැන් ඩොලර් මිලියනයක ලොතරැයියක් ඇදිලා තියෙනවා. ඔහු ඇත්තටම මේ ගුවන් තොටුපළෙන් ගමන් ගන්නකොට ඊට කලින් ඔහු මිලේනියම් මිලියනර් කියන ඒ ලොතරැයියේ ටිකට් පතක් මිලදී අරගෙන තිබුණා. 845 කියන අංකය දරන මේ ටිකට් පත, මේ ටිකට් පතට තමයි මේ අලුත්ම දිනුම ඩොලර් මිලියනයක මුදල් කෙලින්ම ඔහුට එක පාට තමන්ගේ අතට හම්බෙන මේ මුදල් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයා කියලා තියෙනවා ඔහු දැන් අවුරුදු 20කට වැඩි කාලයක් ඩුබායි සේවය කළා තියෙනවා. නමුත් දැන් ඔහු බලාපොරොත්තු වෙනවා නැවතත් තමන්ගේ ගම රටවන කේරළයට පදිංචි වෙලා මේ ලැබිච්ච මුදලෙන් අනෙකුත් අයට පුළුවන් නම් උපකාරයක් කරන්න එවැනි දෙයක් කිරීමට ඔහු දැන් බලාපොරොත්තු වෙනවායි කියලා තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහකට මේ ගුවන් අනතුරෙන් ඒ හා බැඳෙන සුබ ප්‍රවෘත්තියක් හැටියට අපිට මේක දකින්න පුළුවන්. බොහොම විරල අවස්ථාවක් දිලුක්ෂි.
ඔව්, අපි අර කියනවනේ කතාවකට මේ ටිකට් එක දෙන්න යන්නේ කියලා. අතර මේක එක එක අර්ථ වලින් එක එක කෙනා අර්ථ නිරූපණය කරනවා. හැබැයි ඔහුට නම් මේ ටිකට් එක ඇදලා තියෙන්නේ හොඳ අතට. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු ඔලිම්පික් ගම්මානයේ සිදුවන සිදුවීම් පිළිබඳව. ක්‍රීඩාව පැත්තෙන් සිදුවන අලුත් ආරංචි වලට අමතරව ගම්මානයේ සිදුවන තවත් අතිරේක කරුණුත් ප්‍රධාන කරුණු විදියට කරලියට එනවා. අපිට පෙරේද වෙනකොට වාර්තා වුණා මේ මාධ්‍යවේදීන් රැගෙන ගිය බස් රථයකට යම්කිසි වූ ප්‍රහාරයක් එල්ල වුණායි කියලා. ඇත්තටම ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල සැක සංකා කලිනුත් මතුවලා තිබුණා. මොකක්ද මේ සිදුවීමට මූලාරම්භය වෙලා තිබුණු කාරණාව?
දිලක්ෂි, මෙතන මේ බස් රථය ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන ස්ථානයේ මාධ්‍ය මධ්‍යස්ථානයට ඒ ජනමාධ්‍යවේදීන් රැගෙන යන අවස්ථාවේ බස් එකට ප්‍රහාරයක් එල්ල වුණායි කියලා. ඇත්තටම බස් එකේ වීදුරු දෙකක් කැඩිලා තියෙනවා. ඔවුන් විශ්වාස කරලා තියෙනවා බස් රථයට කවුරු හරි වෙඩි තියෙනවායි කියලා. ඉතින් මේ ජනමාධ්‍යවේදීන් ඔවුන් නැමිලා ඉඳලා තියෙනවා මේ ප්‍රහාරය යන අවස්ථාවේදී. ඊට පස්සේ රියදුරු බස් රථය නතර කරන්නේ නැතිව දැඩි වේගෙන් මේ බස් රථය කෙලින්ම ඉදිරියට පදවාගෙන ගිය නිසා කිසි කෙනෙකුට මේකෙන් ලොකු අනතුරක් වුණේ නැහැ කියලායි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මේ වෙනකොට රියෝ නගරයේ ඒ පොලිස් බලධාරීන් විසින් දැන් ආරම්භ කරලා තියෙනවා ඒ පරීක්ෂණයක්. මේ ඇත්තටම බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණාද, එහෙම නැත්නම් වෙන විදිහකට කවුරු හරි දලක් ගැහුවා වගේ දෙයක්ද සිද්ධ වුණේ කියලා. මොකද මීට කලින් දිරක්ෂ මේ රියෝ ඔලිම්පික් තරඟේ පටන් ගන්නට කලින් පොලිසියත් ඒ වගේම කැරලිකාර කණ්ඩායමත් අතර නොයෙකුත් ස්ථානවල ගැටීම් ඇති වුණා. මොකද අද බ්‍රසීලයේ ආර්ථික තත්ත්වය ඉතාමත්ම පහත් මට්ටමකට වැටලා රටේ ආර්ථිකයේ ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථාවකදී හුඟක් රටේ ජනතාව විරුද්ධ වෙලා තියෙනවා මේ ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන්. මොකද අතිවිශාල මුදලක් රජය වියදම් කරන නිසා. ඉතින් රජයත් ඒ වගේම මේ ක්‍රීඩාවට විරුද්ධ අයත් අතර දිගින් දිගටම පොලිසියත් එක්ක ඒ කැළමිලි හැලහැප්පීම් තිබුණා. එවැනි වටපිටාවක තමයි මේ බස් රථයට ප්‍රහාර එල්ලුවා. තින් මේක ඇත්තටම විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියන පදනම මත මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට මේ ක්‍රීඩා උළෙලට ලබා දුන්නු ඒ ආරක්ෂාවත් තවත් උත්සන්න කළා තියෙනවා.
හොඳයි මල් සුපුරුදු ලෙසින් ස්තුතිය පළ කරමින් ඔබට සමු දෙනවා ලබන සතියේ සිකුරාදා හමුවෙන තෙක්. ආයිබෝවන්, අපි නැවතත් හමුවෙමු.
ආයිබෝවන් දිලක්ෂණ.